சே ஜாயின் சார்.
அந்த ரூபாஞ்சான சூத்திரை தீனோ அர்த்தக்கோ அச்சகுத்தோ பரிபாஜகோ ஏனு பகவத் ஏனு பசங்கம் பசங்கம் கீழ கோணுக்கோ கௌதம் ஹேது கோபச்சோ யானிமானி அநேக விதானி தித்திகதானோக்கே உப்பஜந்தி கீழ சசுத அர திருஷ்டி தாயகன சிஹிபாத் கிரண ரூபே கோ வஜ்ஜ அஞ்ஞான ரூப சமுதே அஞ்ஞான ரூப நிரோதே அஞ்ஞான ரூப நிரோத காமினியா பட்டிபதாய அஞ்ஞான ஏவமானி அநேக விதானி தித்திகதானி லோகே உப்பஜந்தி கீழ கீனோனே ரூபே அஞ்ஞானகம நிசா நேது ஏகத்தெக்க ஒரு திருஷ்டி காட்டி හරි එතනදි කතා කරාට පස්සේ අපි රූපය තුළ රිංගා ගැනීමත් එක්ක තමයි ওই දෘෂ්ටි ඔක්කොම ටික ඇති වෙන්නේ. ලෝකේ శాశ్వතයි හරි ලෝකේ අසాశ్వතයි හරි ලෝකේ අන්තවත් කියලා හරි ලෝකේ අනන්තවත් කියලා හරි ජීවය ශරීරය එකක් ඊටසේ නැත්නම් ජීව එකක් ශරීරය තව එකක් மரணி மத்தே மகாபுருஷா இன்னவா நெஹே இன்னவனே இன்னேத்னே நெத்தேத்னே ஒயாதி திருஷ்டி தாயாக்கேனவனே மித்தனமே ரூப ரூப ரூபத்திக்க கத்தா கரலாம் எமனி காரணே மே சீபாத்திரம் ரச வேதனா சஞ்ஞா சங்கார மித்தன கத்தா கரணே ரூபே கேன காரணையா தெக்க ஹொந்த துருதன் இத்தந்தி அப்பி கத்தா கராண்ட பாசி மகாத்மியா ரூபய ரூபய කියන காரணය පිළිබඳව ගත්තට පස්සේ ඉතාම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් එතෙන්දි ගත්තට පස්සේ දැන් අපි මෙහෙම කියන්නම්කෝ මම පුංචි සූත්‍රයක් අරගන්නම් එතෙන්දි කාරණේ පැහැදිලි කරන්න අපි ගමු පුප්ප සූත්‍රය පුප්ප සූත්‍රයේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් භික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් අහං පිටං නත්ති इति වදාමි යම් භික්කවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් අහං පිටං නත්ති इति වදාමි. එතෙන්දි සිහිපත් කරනවා තුල මහත්මයා මේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ලෝකයේ මහා නුවණ ඇතියන් විසින්. මොකද මේක ලෝක ජීවිතේ මහා නුවණ පුංචි ප්‍රහේර මෝඩය නෙමේ යමක් නැත කියලා සම්මත කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකයේදී මමත් ඒක නැත කියලාමයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි ලෝකේ මහා නුවණ තියෙන සින් යමක් ඇත කියලා සම්මත කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් ඒක ඇතයි කියලාමයි සම්මත කරන්නේ. මොකද ඔය බොරු. දැන් ලෝකේ දැන් අර අද කරපු සූත්‍රයේදී මතක ඇති මේ එක අර ප්‍රවාදගෙන ඒක සමනප්පවාදා කියලා වචනයක් පැහැදිලි කරාද අවස සූත්‍රයේ සමනයන්ගේ වාද ප්‍රවාද දෘෂ්ටි කියලා මිත්‍යා දෘෂ්ටි කියලා පෙන්වන්නේ නැහැ. ශ්‍රමණයෝ හැමදෑම පෙන්වන්නේ ලෝකේ සත්‍යයක් ලෝකේ මේ විමුක්තියයි එයාලා මේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරනවා නෙමෙයි ප්‍රවාදයි සමනප්පවාද ශ්‍රමණයෝ ඉදිරිපත් කරන ප්‍රවාද 63ක් ගැන සිහිපත් කර එතන මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැහැ. අන ලෝකයේ තුල ඒ ශ්‍රමණයෝ ලෝකයේ තුල පඬිතව යමක් ඇත කිව්වොත් බුදුරජාණන් වහන්සේ කොන්දේ සීරහිතව කියන ඔව් මමත් ඇත කියලා කියනවා. ලෝකයේ තුල අනිත් නෝන පඬිතානම් පඬිතයෝ නැත කියලා කිව්වොතින් ඔව් මමත් නැහැ කියලා නත්ති इति වදාමි. නැහැ කියලා ඔන්න දේශනා කරනවා. බලන්න පින්වතුනේ මේ මොකක් ගැනද බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ නිකම්ම නෙමෙයි වචන ගැන. රූපං භික්කවේ චං දුවං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පි නත්ති इति වදාමි. රූපේ ඔන්න බලන මානෙනි ලෝකේ මහා නුවණතියන් නුවණ ලෝකේ ජීවිතේන මහා නුවණ තියන අය නිට්ඨ වෙච්ච ස්ථිර වෙච්ච සනාතවන වෙච්ච නොවෙනස් ස්වභාවයකට අයත් වෙච්ච රූපයක් රූපය රූපං ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන ඔය පහම ඒ පහම කවුරු හරි නැත කියලා කිව්වොතින් මා කියන්නේ ඒ බඳු රූපයක් නැත කියලාමයි. කවුරු හරි කියනවනක් ඕන ඊට පස්සේ යට තියෙන එක බලන්නකෝ. ඊට පස්සේ යටින් කියනෝ රූපං භික්ඛවේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං. දැන් අපිට හිතෙනෝනේ ආ රූප මහණෙනි රූපය අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මයි අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිටං අත්ති इति වදාමි. බලන්න මේකෙදි කිය පැහැදිලි කරලා දෙනව නේද? නුවණ ඇති පඬිතුයෝ කියන මොනවද? රූපය අනිත්‍යයි දුකයි වෙනස් වන ධර්මයක් කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. කවුද මේක පැහැදිලි කරන්නේ? ලෝකේ පඬිතානම්. ලෝකයේ පඬිතුයෝ තමයි මේ රූපය අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මයි කියලා බලන්නේ. ඉතින් අපිට එහෙමල වැත්තෙන් නැද්ද මෙහෙම කියනකොට? ඉතින් අපිටත් මේ රූපය අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි කියලා එතනනේ අපිටත් උත්තරේ ඉන්න ඕන. අපි මේ පැත්තේ ඉඳලා කතා කරනකොට අන්න ඒක ඇත්තයි කියලා කිව්වොතින් මානෙනි මම ලෝකයේ පඬිතයන් කියන ඒ කාරණේත් එක අත්‍යීති වදාමි. ඇත කියලා මම උත්තරේ දෙනවා කියලා කියනවා. ලෝකයේ එහෙනම් බලන්න කොච්චර අසරණ වීමක්ද. දැන් මේ සීනි පැනිරහ කතාවක් එක මෙහිම පැටලිලා තියෙනවා නම් ඒ ජීවිත අත්දැකීමට දහමක් පැහැදිලි කරනවා. රූප වේදනා සංඥා සංකාර එක වැඩේ කියන්නේ ඒකත් ඒ කාලේ විමුක්තිකාමී චින්තනයේ තුල තිබිලා තියෙනවනේ. ලෝකෙ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේදී ওই රූප වේදනා සංඥා සංකාර විඥාන පහගෙනම පැහැදිලි කරලා තියෙනවනේ. අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි කියලා. එක්කෝ ඒක පාදක කරගෙන එච්චර හොයලා ඒ කාලේ එච්චර හොයලා එක්කෝ ඇත කියලා සම්මතයට ගිහිලා, එහෙම නැත්නම් නැත කියලා සම්මතයට ගිහිල්ලා බලන ඒ අතරෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද? රූපම් වික්කවේ ලෝකේ ලෝක ධම්මෝ තන් තථාගතෝ අභිසම්බුද්ධති අභිසමේති අභිසම්බුද්ධිත්තා අභිසමේත්තා ආචික්කති දේශේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. හැබැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි. මානෙනි ලෝකේ ඇති ලෝක ධර්මය නම් රූපයයි. එයයි අන්නේ දැන් වෙන ඒ රූපයම බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ගැඹුරින්ම අවබෝධ කරන්නේ, මනවින්ම අවබෝධ කරන්නේ. ගැඹුරින්ම අවබෝධ කරලා මනවින්ම අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා, පනවනවා, පිහිටවනවා, විවරණය කරනවා, බෙදා විස්තර කරලා දෙනවා, ඉස්මතු කරලා දෙනවා ලෝකෙට. මානවී තථාගතයන් වහන්සේ ඔය ආකාරයට ප්‍රකාශ කරද්දිත් නේ, විස්මතු කරලා ප්‍රකාශ කරද්දිත්, දේශනා කරද්දිත්, පනවද්දිත්, පිහිටුවද්දිත්, විවරණය කරද්දිත්, බෙදා විස්තර කරද්දිත්, ඉස්මතු කරලා පෙන්වද්දිත් යමෙක් අවබෝධ කරලා දෙන්නේ නැත්තම්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේගේ පාර්ශවීය දායක අපිටම පාර්ශවීය කොටස බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් ඒ ඒ ඒ රූපයෙන් එතර වෙන ක්‍රමවේදය දේශනා කරනවා, ප්‍රකාශ කරනවා, පණවනවා, ඉස්මතු කරලා බෙදලා විස්තර කරනවා. කොහොම කරලා තියෙන්නේ එහෙම මේ අවබෝධ කරන්නේ නැත්තම්, නුවණින් දකින්නේ නැත්තම් තමහං වික්කවේ බාලං පුතුජ්ජනං අන්දං අචක්කුකං මොකද අජානන්තං අපස්සන්ත කින්ති කරෝමි කියලා අහනවා. මම මෙහෙම මිස්මතු කරලා පෙන්නද්දි ඒ බාල වෙච්ච, සුතඥන වෙච්ච, අන්ධ ඇස් නැති වෙච්ච, නොදන්න නොදකින්නව කිනාගෙන මම මොකක් කරන්නද කියලා බුදුරජාන් වහන්සේ කින්ති කරෝමි, මම මොනව කරන්නද කියලා ඔහේ පුප්ප සූත්‍රයේදී අපි අහනවා. එතකොට අතුල මහත්මයා අපිට වෙච්ච කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණේ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පනවලා ඒ විස්තර ඉස්මතු කරලා ඔක්කොම තියෙනවා. හැබැයි ඔන්න එහෙනම් බාලයි නම් මගේ වචන නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේක කාටද කියන්නේ? මේ කියන මේ දැන් කතා කරන මටත් මේ බණ අහගෙන ඉන්න අපිටත් ඒ උනන්දුව තියෙන අපි කාටත් එහෙනම් මේක නොවෙනව නම් වෙන්නේ බාලකම, පුතඥනකම, අන්ධකම, අචක්කුකම්, ඇහැක් නැතිකම, අජානන්තං නොදන්නකම, අපස්සන්තං නොදකිනකම. ඉතින් ඒකට කින්ති කින්ති කරෝමි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. දැන් අපිට ඇත්තටම වුණා නැතිනේ ආ මේ සීනි පෙරහත් එක මොකක්ද දන්නේ මේ 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 මේකට කොහොමද දන්නේ ගැලපෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන? සමහර වෙලාවට අහනවා මේක අනිත්‍ය වෙන්නේ කොහොමද දන්නේ? ඉතින් මේ බලන්නකො මේ ඒ එදා කාලේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ කාලේ පඬිතුයෝ දැකලා නේ ඒක. හැබැයි දෘෂ්ටියකට ගිහිල්ලා එහෙනම් ඒ කාලේ මේ අද අපේ කාලේ නෙවෙයි ඒ කාලේ කාරණේ. ඉතින් ඒ කාලේ කාරණේත් එක එහෙම පැහැදිලි කරද්දී එහෙමනම් අපි කොයිතරම්නම් අසරණකමකට ගිහිල්ලා ඇද්ද නේද? අපි කොයිතරම් අසරණයිද? ඉතින් අන්නේ ඒ කාරණේත් එක්ක තමයි අතුල මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ. අන්න එතෙන්දී අර මේ සූත්‍රය මේ සාමිනාංශේ පැහැදිලි කරපු කාරණයක් එක්ක එතකොට අපි ওই දෘෂ්ටි ඔක්කොටම යන්නේ රූපේ කියන කාරණයත් එක්ක läග ගැනීමත් එක්ක ඒකට ඍංගගෙන දීමත් එක්ක. ඒක මොකද්ද මේ දීන තියෙන්නේ උපමාව මේ දීන තියෙන රූපය ගැන රූපතිටිකෝ බික්කවේ තස්මා රූපන්ති උච්චති. බුදුරජාණන් වහන්සේ ක්‍රියාපදයක් නේද පෙන්නලා තියෙන්නේ මෙතෙන්ද ක්‍රියාපදය. නමුත් රූපය නැත්තං ඉද්දෙනවා පිළිබිඹු වෙනවා ප්‍රකට වෙනවා කියන කාරණාවල් ඇත්තටම මට ඒක දෙයක් වෙලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් මට මේක අහුගෙන තාක්කල් මේ අඥානකමත් එක්කම අන්න අර දෘෂ්ටි 10ට ඒ යනවනේ ජීවත් වෙන්නේ මේකේ. යනවා කියන්න බෑ. ජීවත් අපේ පදනමම වෙලා තියෙන්නේ එතන වැරදි විදියට. ඒ කියන්නේ අපි ඒක වැරදි විදියට දැකලමයි තියෙන්නේ. අත් ඔය රූපං අත්තතෝ සමනුපස්සති වෙලාමයි. හැබැයි ඒක සමනුපස්ස රූපං අත්තතෝ අත්ති හෝන අත්ති හෝති කියලා නෑ. වැරදි විදියට දැකලමයි වැරදි දැක්මෙමයි ඇත්තටම අපි ඉන්නේ. ඉතින් එහෙනම් මේක මොකද්ද කරන්න වෙන්නේ? මෙන්න මේක මේ අඥානකම කියන දේ. දැන් රූපති කියලා කිව්වට පස්සේ ඒක රූපති කියන ක්‍රියාපදයක්. හැබැයි ඔන්න මූලික වශයෙන් කරන්න ඕන දේ තමයි අතුල මහත්මයා මේ රූපති කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකට නැමේ පිළිඹු වෙනවා ඉද්දෙනවා කියන කිව්වට මට මගේ ජීවිතේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මගේ ජීවිතේ ඉද්දෙන දෙයක් හැටියට මට දෙයක් හැටියට නේද එන්නේ. මේක ඉද්දෙන මේ රූපයත් එක්ක සිහිපත් කරපු නිසා රූප රූපාඥාන සූත්‍රයත් එක්ක නිසා අහපු නිසා එතනට විතරක් සීමා වෙලා කතා කරන්නම් පැහැදිලි කරන්න. මේක මට මගේ ජීවිතේ රූපය මේක මට දෙයක් වෙලා නේද එතන. අර නමුත් බුද්ධ වචනේ ක්‍රියාපදයක්. මට කෙනෙක්ට දෙයක් වෙලා තියෙන්නේ. එහෙනම් ඔය දෙක අතර සසඳර එක තැන තියලා බලද්දි මගේ ජීවිත අත්දැකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයයි මට විශ්වාසයි. මගේ ජීවිත අත්දැකීම 100ට 1.1 ඒක වැරදි කියන අදහස තියෙනවා නම් අන්න ශ්‍රමණයන් සත්‍යය පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් අසත්‍යයක් දේශනා කරන්නේ නැහැ කියලා අදහසක් තියෙනකොට ඒ කියන්නේ ලෞකික සම්මාදිටියත් එක අන්න මොනන්න මේක හොයන්න පෙළඹෙනවා. හොයන්න පෙළඹෙනකොට රූපති කියන ක්‍රියාව මේකත් එක්ක බලන්න යන්නේ. ඒ ක්‍රියාවත් එක්ක හොයන්න යද්දි හොයන තැන්වලදී වරදිනවා නම් අන්න කල්යාණ මිත්‍රයා මේක වැරදි කියලා පෙන්වන හොයන හැටි හරිනම් හරි වග කියලා දෙනවා. ඉතින් අර එතෙන්දී අර අන්න එතෙන්දී තමයි ඒ කෙනාට ඒ කෙනාගේ මට්ටම් මේක බුදුරජාණන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වෙනුවට ඒ කියන්නේ ගුරුවරේ කල්යාණ මිත්‍රයෙක්ගේ අවශ්‍යතාවය කියන දේ යොමු වෙන්නේ මත වෙන්නේ අන්න ඒ වගේ තැනකදී. තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ බෙහෙවින් පින් සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ.
ඒ සම්බන්ධයෙන් තව තියෙනවා නම් එහෙවට කමක් නැහැ. හොඳයි තිරුවන් සරණයි. මාව එනවද?
ඔව්. හොඳයි. අද මහත්මියට ගැටලුවක් තියෙනවා වගේ මේ යොමු කරන්න. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. කොකල්ගේ මහත්මියෙන් පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලස්සන දේශනාව අහගෙන ඉන්නකොට ප්‍රශ්නයක් අහන්න තිබුණ බව තමතක වුණා. ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ මම හිතන්නේ මේකත් වැරදි කියන එක මට හිතෙනවා. නමුත් මම කල්පනා කරා අහලම දැනගන්න එක වැඩිය හොඳයි කියලා. දැන් නිතරම මට අහන්න ලැබෙන එක තමයි සීනි පැණි රහයි කියන එක. එතකොට ඕක මට පළමුවෙන්ම අහන්න ලැබුණම මං හිතුවේ සීනි පැණි රහයි. එතකොට පැණි පැණි මොන රහද? පැණි කියන්නේ මොකද්ද? එතකොට එහෙම බලාගෙන යනකොට අපි ඔය පැණි රසයි කියන එක පළතුරු වලටත් දානවා. එතකොට ඔතන තියෙන වචනය තමයි රසයි. රසයි කියන්නේ තමන් කැමති දෙයක් වෙන්න ඕන රසයි කියන්නේ. එතකොට ඒකට කැමැත්තක් තියෙනවා. එතකොට එහෙම ගියාම රසයි රසයි කියලා ගත්තාම එතන තියෙන්නේ ක්‍රියාවක්. එතකොට එතන තියෙන්නේ මුත, දිට්ඨ සුත මුත කියන එකේ මුත කියන ස්වභාවයක්. ඒක රසයි රස වෙන්නේ එතන මේ දැන ගැනීමක් වෙලා තියෙනවා. දැනීම දැන ගැනීමක් වුණු නිසායි රසයි කියලා කියන්නේ. ඒ කියන්නේ එතන තෙමේ ඉන්නවා. එතකොට මෙතන තියෙන්නේ ක්‍රියා. දැන් ditta sutta muta කියන ක්‍රියා ටිකක් තියෙනකොට මෙතනින් එහාට මේක වැරදි නම් ස්වාමීන් වහන්සේ මට මේකෙන් හැරෙන පාර පෙන්වන්න. මම මෙතන මෙතෙන්ට ගිහින් නවතින ගතියක් තියෙනවා. මම හොයාගෙන යනවා හැම වෙලකම ගිහිල්ලා මේක ක්‍රියාවක්. ඒක ඒකයි ති ඒක හැඟීමක්, ඒක දැනීමක්, දැනගැනීමක් කියන තැනින් නවතිනවා. එතකොට මට ස්වාමීන් වහන්සේ මෙතන තියෙන මේ මම මේක වැරදි නම් මාව හරවන්න ස්වාමීන් වහන්සේ හරි පැත්තට යන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ඇත්තටම මම හරි ගොඩක් සතුටුයි මේ සාකච්ඡාවට. කියන්නේ ඇත්තටම මේ ගෞරවණීය ස්තුති අපේ මේ රවි මහත්මයාට දෙන්නම ඕන. මොකද මේ හේතුව මේ හැමෝම අහන ප්‍රශ්නත් එක්ක ඇත්තටම මට හරි, කියන්නේ මේ හරි උපකාරයක් වෙනවා. ඉතින් මට විමසන්නත් මෙහෙම ඇහුවට පස්සේ මම දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හොයන්න යමු වෙනවා. ඊට පස්සේ එහෙම දන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් හරි අහන්න යමු වෙනවා. ඉතින් හරි එහෙම වුණාට පස්සේ, කියන්නේ මම මූලික වශයෙන් මේ ඒ ස්තුතිය, කියන්නේ බොහොම හෘදයාංගමව අවංකවම එක රවි මහත්මයාට සහ මේක සංවිධානය කරන සුරන්ත මහත්මයා වගේ බොහෝ දෙනෙක් හිටියට ස්තුතිවන්ත වෙනවා. සහ ගොඩක් සතුටුයි මේ ප්‍රශ්න නැගෙන්නේම මේ ගැන යමු වෙලා ඉන්න කාරණයක් එක්ක. ඉතින් ඒ පත්මා මහත්මිය යම්ම ආපු කාරණෙත් එක්ක ගත්තට පස්සේ අම්මා අර අපි මේ ඇතරම් ගොඩාක් හොඳයි මේ විමසන්න යන කාරණේ වටිනවා. ඇත්තරම මේ ප්‍රශ්නාර්ථයක් අර ඒකට මම හරි සතුටුයි. ගොඩක් සතුටුයි. හේතුව ලොකු ප්‍රශ්නාර්ථයක් ඇවිල්ලා නතර වෙන්න ඕන. ඒක ගොඩක් වටිනවා. දැන් ප්‍රශ්නෙට උත්තරයක් හමු වුණා නම් අම්මා එක්කෝ මට කාරණේ තේරිලා නැහැ. එහෙම නැත්තම් සත්‍ය ඥානෙ ඇවිල්ලා. ඔය දෙකනේ වෙන්න ඕන. එක්කෝ තේරිලාම නැහැ. එහෙම නැත්තම් සත්‍ය ඥානෙ ඇවිල්ලා. ප්‍රශ්නාර්ථයක් ඇවිල්ලා නතර වෙනවා නම් අන්න එතන ඒ අම්මා හිතන්න යමු වෙලා, විමසන්න යමු වෙලා තියෙන ගතිය ඒකෙන් කුළු ගැන්වෙනවා. ඒකෙන් ඉස්මතු වෙනවා. ඉතින් එතෙන්දී අම්මා පොඩ්ඩක් මේ බලන්න ඕන කාරණේ තමයි දැන් අර දැන් දීපු ජීවිත අත්දැකීම කියන එතනට විතරක් ඒ කෑල්ල විතරක් බලන්න යොදාගත්තොත් හොඳයි කියලා යෝජනා කරනවා. සීනි පැණි රහයි කියන කාරණේ. ඒකට දැන් අපේ අර දැන් අර අර හිතන්න කියපු කාරණාව අර ඒ අර සීනි පැණි රහයි කියන කාරණේම මේ පැත්තර අර තමා කියන්නේ කවුද කියලා ප්‍රශ්නාර්ථය ඇවිල්ලා එහෙනම් මේක මොකද්ද කියලා හොයන්න යන තැන ඒක එක කාරණයක්. ඒ සීනි පැණි රහයි කියන කාරණය ඒක මේ සීනි කද්දි දිවත් එක්ක කතාවක් නේ. දැන් මේ අම කියපු කාරණෙත් එක්ක ආපු කාරණේ තමයි අර මුතගතිය ඉර තියෙන ඒක හිතීමත් එක්ක. දැන් ඒක සීනි පැණි රහයි කතාව නෙවෙයි. දැන් ඒ කතාව එතනින් ඉවරයි. දැන් මෙතනට ඇවිල්ලා තියෙන මොකද ඒ කියපු කාරණේ හිතනවා. අනේ හිතනවා කියන එකත් එක තමා කොහෙද කියලා කෝ තමා කියන ප්‍රශ්නය එතනදී සමාවෙන්න එතනදී ඉස්මතු කර ගන්න ඕන තැන. අදහස් සාවදම්ම
එමයි ස්වාමීන් වහන්සේ එමයි මොම්පික්. එතකොට මට දෙවනි ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් සාමාන්‍යයෙන් මේ මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් ඇති. දිගටම ධර්මය අහලා මම මට මේ ඊයේ පෙර දවසක දහමක් අහනකොට ස්වාමීන් වහන්සේ නමක් කිව්ව නෙමෙයි මට ඒ වෙලාවට ආවේ මෙහෙමයි නාම රූපයත් මේ පංච උපාදාන ස්කන්ධේ උදේ මේ මේ උදේව අනිත්‍ය බලන්න කියලා කියනකොට නාම රූප කතාවක් කිව්වා. එතකොට මගේ ඔළුවට ගියා යම් කිසි දෙයක්. එතකොට මට හිතුණා මේ මම නාම රූප කියන්නේ රූපයි නාම ධර්මයි ඒක එකක්. පංච උපාදානස්කන්ධය කිව්වහම එතන තියෙන්නේ උපාදාන කරගත් තමා විසින් උපාදාන කරගත්ත කියන කොටස එන බවත් තියෙනවා. නමුත් මට ආ ප්‍රශ්නය අපිට පංච උපාදානස්කන්ධය විතරමනේ දැනගන්න ලැබෙන්නේ. එතකොට මේ නාම රූප කියන එකම නේද පංච උපාදානස්කන්ධය කියන්නේ උපාදාන පැත්තකට ගත්තොත්? අන්න එතන ස්වාමීන් වහන්සේ ඒ දෙකේ වෙනසක් උපාදාන කියන එකේ වෙනස මම දන්නවා. මොකද මේක ඇතහරි එහෙම මොකක් හරි ගැතිනවා තමා ඒක අල්ලගත්ත නිසා තමයි නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි උපාදාන කරගත්තේ. නමුත් මෙතන අර පංච උපාදානස්කන්ධය තියෙන්නේ නාම රූප ටිකම නේද කියන එක. ඒ කියන්නේ එතනින් මට පැත්තක් අල්ලන්න පුළුවන් වෙනවා මෙච්චර කමක් මොඩකමක් නේද කරන්නේ මේ නාම රූපයකට මේ නාම රූපයක් අල්ලගන්න එක නොවන දෙයක් අල්ලගන්න එක කියන එක වගේ අන්න ඒ වගේ අදහසක් තියෙන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං.
හොඳයි තෙරුවන් සරණයි. එතනදී මේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරේ එක තැනක නාම රූප පිළිබඳව විස්තර කරනකොට එතන ඒ පරියාය වෙන පරියායක් ඊට ඒක ජීවිත අධ්‍යක්ීමත් එක්ක කතා කරන්නේ ඒ කියන්නේ යෙදීමත් එක්ක කතා කරන්නේ මෙතනදී නාම රූප ගැන කතා කරන්නේ මේ හේතුඵල ධර්ම කතා කරනවත් එක්ක ඒ එතන කාරණයක් එක්ක මොකද උතන්දී අර බෙදා ගැනීමකට යනවා මේ නාම රූප හැටියට රූපය දාගෙන නාම කොටස හැටියට වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා හතර නාම ගණයට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ විභංග සූත්‍රයේදී සංයුක්ත නිකායේ දෙක නිදාන වර්ගයේ විභංග කියලා සූත්‍රයක් පෙන්නනවා. එදන්දී රූපය පෙන්නන චත්තාරෝච මහබුතා එහෙම පෙන්නලා එත උපාදාය රූපං කියන එතන නාම හැටියට පෙන්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා හයක් තියෙනවා. නාම රූප කියන තැනදී රූපය වෙනම පෙන්නකොට නාම කොටස හැටියට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා හයක් එතනදී පහක් පෙන්නන රූපයත් එක්ක නිකන් සංඛ්‍යාත්මක බැලුවොත් පහයි. ඒක වෙනම අරගෙන ඒ ටිකම නේද පංච උපාදානස්කන්ධෙත් තියෙන රූප වේදනා සංඥා සංකාර කියලා බලන්න ගියොතින් එතනදී ඒකේ එතන බුද්ධ කියන්නේ මූලික දේශනාවත් එක්ක නොගැලපීමක් තියෙනවා එතනදී. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ ඒ නොගැලපීම කොහොමද වටහා ගන්න ස්වාමීන් වහන්සේ?
ඒකේ අම බුද්ධ වචනේ විස්තර කරලා තියෙන තැන හැටියට රූප උපාදානස්කන්ධය ගැන සිහිපත් කරන්නේ දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට උපාදාන වීම කියලා නෙමෙයි පැහැදිලි කරන්නේ කන්ද කියන සූත්‍රයේදී සංයුත්ත නිකායේ 3 අත්තදීප වර්ගයේ තියෙන කන්ද කියලා සූත්‍රයක්. එතෙන්දී පෙන්නන්නේ රූප උපාදානස්කන්ධය හැටියට පෙන්නන්නේ අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත ඔය එහෙම ඔය විදිහට පෙන්නලා සාසව ආශ්‍රව සහිතයි උපාදානීයා කියලා පෙන්නන්නේ එතන පංච උපාදානස්කන්ධයට 11 ආකාරයට පෙන්නලා සාසව උපාදානීයා කියලා එතනදී පෙන්නනවා. ඒ මූලාශ්‍රයේ කන්ද සූත්‍රය ආයි මූලාශ්‍රය ගන්න පුළුවන් මහා පුන්නමා සූත්‍රයේදී. මහා පුන්නමා සූත්‍රයේ එකතන ඊළඟට කන්ද සූත්‍රය ඒ වගේ සූත්‍ර ගණනාවක් තියෙනවා මට මගේ මතකෙ හැටියට. ඒ විශ්වාසින් මේ දෙකේ තියෙනවා කියන එක පැහැදිලි තා සූත්‍රවල තියෙනවා මට මතක මට්ටමේ කිව්වේ. අතන නාම රූප ගැන කියලා තියෙන්නේ එතන බලන්න සංයුක්ත නිකායේ දෙක පුත් වහන්සේගේ නිදාන වර්ගයේ විභංග සූත්‍රයේදී නාම රූප වෙනම එතෙන්දී නාම කියන්නේ මේ මේ රූප කියන්නේ මේක නාම කියන්නේ මේක. ඒතර එතෙන්දී විස්තර කරන පරයය එකක් මෙතනදී රූප වේදනා සංඥා උපාදාන ස්කන්ධය විස්තර කරන පරයය තවත් එකක්. හා
බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පැටවුනා.
හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සයින් හස අපිට ගොඩක් දහම හොයන අයට එන ගැටලුවක් මෙන්න මේ එක එක පරයයන් දේශනා කරපු තැන් අර එකට ගන්න යන එක. මේක කලින් සාකච්ඡාවකත් ගොඩාක් සයින්හන්සලා විස්තර කළා ඒ පරයය ඒ පරයයත් එක්ක. එහෙම නැත්නම් සූත්‍රයක් බලනකොට ඒකේ අර සම්පූර්ණ එකම බලන්න ඕන නේද සයින්හන්ස? නිදාන කතාවයි කොයි වගේ මේ පරිසරයකද කාටද මේක කිව්වේ මොන වගේද ඒවත් එක්ක බලද්දී අර අපි එක දවසක් කතා කළා ගොඩක් දැන් අර විශේෂයෙන් පෘථග්ජනායත කරන දේශනායි සේක පුද්ගලයන්ට කරන දේශනායි ඒ අතර වෙනසක් තියෙනවා කියන කරුණ මතු කළා. මේ ওই දෙක පටලව ගත්තොත් එහෙම මේ හරි අමාරු වෙනවා මේ දහම තේරුම් ගන්න නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. ඔව් එතෙන්දී පොඩි පැහැදිලිමක් කිරීමක් කරොත් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ කෝණය නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේට කෝණයක් නැහැ. අසංකතයිනේ නිවිලානේ. ඒකට ආයි කෝණයක් තියනවා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්න. ඒක හොඳට අහගෙන වරද්ද ගන්න එපා. මේ මං කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කෝණයකට කිව්වොත් ඔන්න එතකොට මන්ට බුදුරජාණන් වහන්සේ නමක් ඉන්නවා වෙනවා. මම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේට කෝණයක් තියෙනවා කිව්වොත් බුදුරජාණන් වහන්සේ නමකුත් තියෙනවා කෝණයකුත් තියෙන වැරදි අර්ධයට එන්න පුළුවන්. මම මේ පැත්තේ ඉඳන් ලෝකයේ පැත්තේ ඉඳන් කියන්නේ පැහැදිලි කරන්නේ අර බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරපු කෝණය සංකත කෝණය. අසංකතය ගැන මොකද කියන වෙන්නේ? සංකත කෝණය. සංකත කෝණය නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. සංකත කෝණය උතුර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සක්කාස් සක්කායත් සක්කායෙන් ඈතර වීමත් පිළිබඳවයි දේශනා කරේ. ඔය අතරේදී ඒ කියන්නේ සරලව කියුවොත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ දුකින් ඈතර වීම දුක නිරෝධයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. දුකත් දුකින් ඈතර වීමත් පිළිබඳව තවත් සක්කාය නිරෝධ ධම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක හොඳට පැහැදිලි වෙනවා. පැහැදිලි වෙන තැනක් තමයි ඔය මේ සත්තු සාසන කියලා සූත්‍රයක් තන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සත්තු සාසන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපේ ගුරුතුමාහපු ප්‍රශ්නයත් එක්ක බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරන්නේ ඇයි කියන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දහමේ මේ ඉලක්කය කොයි වෙද කියන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මොන වගේ තැනකටද කියලා පැහැදිලි කරනවා. ඒ උපාලි ස්වාමීන් වහන්සේට ඒකාන්ත නිබ්බිදාය විරාගාය කියන්නේ ඒකාන්තයෙන්ම මේ නිබ්බිදාව විරාගය පිණිස තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නේද? ඒකෝතං උපාලි ධම්මං ජානියාසි මේ ධම්මන ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේති. ඒකේ ඒකාන්සේ නූපාලි නේසෝ ධම්මෝ නේසෝ විනයෝ නේතම් සත්තු සාසනන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන උපාලියනේ මේ ධර්මයේ ඒකාන්තේම නිබ්බිදාව පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සංසින්දීම පිණිස විශේෂ ඥානය පිණිස අවබෝධය පිණිස නිවීම පිණිස නොපවතිනම් ඒ ඒකාන්තේම ධර්මය නොවේ විනය නොවේ ශාස්තෘ ශාසනය නොවේ යැයි දරාගත යුතුයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න බලන්න. එහෙනම් අපිට ඇහෙන ධර්මය මේ කාටද කියන්නේ? උපාලි තෙරුන් වහන්සේට. අර විනය පස්සේ කාලේ මේ මොකද විනයධාරින් අතරින් අග්‍රස්ථානය ඒතර අග්‍රපාලය ලැබෙන්නේ උපාලි ස්වාමීන් වහන්සේට කියනවා මේ ධර්මය ඒකාන්තයෙන්ම නිබ්බිදාව විරාගය නිරෝධය සංසිඳීම විශේෂ ඥානය පිණිස අවබෝධය පිණිස නිවීම පිණිස නොපවතිනම් ඒක ඒ ඒ කාන්තේම ධර්මය නෙවෙයි විනය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අවසානේ කියනවා ඒක ශාස්ත්‍ර ශාසනය නෙවෙයි කියලා කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරා නම් ඒ ධර්මය මේ දේශනා කරා නම් ඒ ධර්මය මොකද්ද වෙන්න ඕන? මේ ධර්මය ඒ කාන්තේම නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවීම පිණිස පවතිනව නම් ඒක ඒ කාන්තේන්ම ධර්මය වේ, විනය වේ, ශාස්ත්‍ර ශාසනය වේ. එහෙනම් අපිට පැහැදිලි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න හේතුව. අන්න දැන් අද ඔය පැහැදිලි කරානේ මේ සබ්බිය සූත්‍රයේදීත් කියනෝනේ සමන ප්‍රවාද, ඒව මිත්‍යා දෘෂ්ටි එහෙම නෙමෙයි. සමන ප්‍රවාදවල ඒව සම්මාදිට්ඨි මිත්‍යා දිට්ඨි නෙමෙයි, ඒස ප්‍රවාද වාද ඒවා. එතකොට ඒවා බොරුයි කියලා, මේ ඒවා මිත්‍යා දෘෂ්ටි කියලා බුදුරජාණන් වහන්සේ නාමකරණය කරන්නේ නැහැ, නම් කරන්නේ නැහැ. එහෙනම් ඒ අතරෙදී බුදුරජාණන් වහන්සේ නාමකකේ අවශ්‍යතාවය අනේ ශාස්ත්‍රවරු දැන් අපි අර කලිනුත් කිව්වේ රූපය අනිත්‍යයි දුකයි විපරිණාම ධම්මයි කියලා ලෝකේ පඬිතවරුත් පැහැදිලි කරනවා කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධේ සංසිඳීම පිණිස දහමක් දේශනා කරන්න. අන්න එහෙනම් අන්න ඒ දහම, අන්න ඒ දහමයි අපි හැදෑරිය යුත්තේ. අන්න ඒ දහම හදාරද්දී කොයිතරම් සීරුමාරුවෙන් මේක කරන්න ඕනද, කොයිතරම් සීරුමාරුවෙන් කරන්න ඕනද, කොයිතරම් ඉවසීමකින් මේක කරන්න. එතෙන්දී අර ගුරුතුමා මතක් කරා වගේ, රවි මහත්මයා මතක් කරාගේ මේක නිදානය, ඒක පරයාය, ඒක යොදපු පද පිනවල මොකද්ද? අන්න ඒ කාරණය මතකත් දන්නේ ගිය සති මේ ගිය සඳුද සාමිනාද කෙනෝ ඔන්න ඔය විදියට සජ්ජායනා කරලා ඔය පිළිවෙලට ඉගෙන ගත්තොතින් සාමිනාහන්සේ මතක් කරනවා මම ළඟට හරියවිල්ලා දහම කියලා දෙන්නම් කියලා. එහෙනම් මම ළඟට ඒ යාගේ ළඟට හරියවිල්ලා ඕකේ යන්න වෙන්න ඕන ඕකේ අනිත් පැත්තනේ ඔන්න ඒක සම්පූර්ණ මුතින් සාමිනාහන්සේ මතක් කරනවා ළඟට හරියවිල්ලා දහම කියලා දෙන්නම් කියලා. ඉතින් එහෙනම් මේ අපිට අර දහම හදාරද්දී අන්න ඒ ස්වභාවය ඒක මේ අර සාමිනාසි මතක් කරන පුංචි දෙයක් ගන්න පුංචි කැපකිරීමක් කරාට කමන්නේ, ලොකු දෙයක් ගන්න ලොකු කැපකිරීමක් කරන. අපිට ඕන වෙලා තියෙන සීගිරි ගල අරන් ඉන්න නම් මම ෂොපින් බෑග් එකක් අරන් ගිහිලා සීගිරි ගල අරන් ඉන්න බෑ. මේ පොඩි උපමාව ගැලපෙන්නේ නැහැ උපමාව. අර එහෙම ඒකත් ඒක ගැලපෙන්නේත් නැහැ. ඒකම මේ සකායම තහවුරු වෙන ලෝකයක හැම පැත්තකින්ම ඈතර වෙන දහමක් එක කියන එක ගන්න කොයිතරම් අසාමාන්‍ය හැකියාවක් කියන දේ මේ කියන මම මේ අහන අපි හැමෝම දෙනාමත් කොයිතරම් හදා ගන්න ඕන ඇද්ද. ඉතින් අර ඒ අතරෙදි අර ලෝකේ ඉන්න අයගේ දුර්ගුණ මතු වෙනවනේ. ඒ දුර්ගුණ මතු වෙනකොට ඒ නරක නොහොඳ මතු වෙනකොට ඒවටත් බුදුරජාණන් වහන්සේ ඒ තැන්වලදී ඒ දුර්ගුණයට ඒකේ නුගුණ මේ නැති කරගෙන يعني සුචරිතවාදී වෙන්න අවශ්‍ය දේවලුත් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි මේ සුචරිතවාදීත්වය ගැන ඕනතරම් ශාස්ත්‍රවරු ධර්මීය දේශනා කරනවා. දැන් අර අරක සූත්‍රයේදී අරක ශාස්ත්‍රවරයා මේ පැහැදිලිනේ අප්‍රමිදම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ මේ ආයුෂ අඩුයි නේ අප්‍රමිදම් බ්‍රාහ්මණ නේ එතෙන්ද කියනවන්නේ මේ අප්‍රමිදම් වික්‍රේ කියලා අප්‍රමිදම් බ්‍රාහ්මණ කියලා කියනවා. මේ මරණය අපේ ජීවිතයකට ඒ නිසා චරිතබ්බම් බ්‍රහ්මචරියන් නත් ජාත සම්වරණම් කියලා චරිතවත් වෙන්න බ්‍රහ්මචර්යාව හැසිරෙන කියලා බ්‍රහ්ම ලෝකෙට ගියානේ අරක ශාස්ත්‍රෝරේ ශිෂ්‍ය පිරිසයි. අරක සූත්‍රයේදී සුනෙත් සූත්‍රයේදී ඒ ලෝකයේ සුචරිතවාදීත්වයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනු ඔය කෙනකෙනාගේ දුර්ගුණ මත වෙද්දී. හැබැයි තක ඒක අන්‍ය ශාස්ත්‍රෝරු නොකරනවා නෝ ඒක කරනවා. මොකද මිත්‍යාවක් කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටියක් නෙවෙනේ හැමෝම විමුක්තිය ගැන යහපත් මේ ඒ කාලේ ශාස්ත්‍රවරු පෙන්නලා දුන්නේ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය ඒකාන්ත නිබ්බිදාය විරාගාය අරේ විදියට ඒකාන්තයෙන් සංසිඳීම පිණිස නිවීම පිණිසයි ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අන්න එතෙන්දී අර ඉගෙනීමේ වැදගත්කම පද වෙන්ජන වෙනම පරයාය වෙනම ඊට පස්සේ අර ඒ කියන්නේ නිදානය වෙනම මොන අර්ථයකින්ද දේශනා කරේ අන්න ඒක මොකද ඉතින් එහෙම යන්න වෙනවා. ඉතින් තිරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, අතන දැන් මේ මේ විශේෂයෙන් මේ කියන්නේ දහම ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි, විමසන්න එපා කියන එක නෙමෙයි. අපි හරි පරිස්සම් වෙන්න ඕන. මොකද ඉගෙනගෙන යනකොට අපි නොදැනම එක එක මේ මේ මතවලට යනවා දහම මේකයි කියලා. ඉතින් ඒකට හොඳ දෙයක් අපේ ස්වාමීන් වහන්ස දැන් ඒ නාම රූප ගැන ඒ මහත්මිය ඇහුවා වගේ පත්ම මහත්මිය මේ දැන් අර නාමය ගැන විස්තර කරන්න පුළුවන්, රූපය ගැන විස්තර කරන්න පුළුවන්, රබහන්ස කිව්වා වගේ මේ චත්තාරෝච මහා භූතා චතුනංච මහා භූතං උපාදාය රූපං, ඒ වගේ තව තව විදිවලට එක එක විදිහට මේ නාමය ගැන රූපය ගැන ගාත් දේවල් දැනගන්න පුළුවන්. ඒ තෙන්දී අර සමහර වෙලාවට මේ ඥානයකට වෙන එක විස්තර කරලා තියෙන එක අහලා අපි අර අපේ මනසට ගැලපෙන තර්කයට ගැලපෙන ටිකෙන් මේක ගන්න ගියාම අපේ ස්වාමීන් වහන්ස දැන් මෙතන මේ 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 චැට් එකේ දාලා තියෙන ප්‍රශ්නෙත් එක්ක මම ගන්නෙ මේ නිමිත්තන් නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියන මඤ්ඤනාෂ්ට යෑමක් තමයි දහම දැනගන්නවා කියලා දහමේ නාමෙන් සිද්ධ වෙන්නේ කියලා හිතෙන අපේ සයින්ස් එකත් පොඩ්ඩක් විස්තර කළොත්
බොහොම වැදගත් හරි ලස්සන ප්‍රශ්නයක්. දැන් අර එහෙම කියාගෙන යද්දි ටිකක් මේ දැන් අප්‍රා මේක මේ ප්‍රඥාවට ගෝචන දහමක් නේ, එනම් මේ මම මොනව කරත් මේ හරියන්නේ නැහැ කියලා. එතකොට අර මන්ද උත්සාහී වෙනවා, අයියෝ මේක කුමී අපිට ප්‍රඥාව නැහැනේ, මෙහෙමයි 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 කියලා අර අන්න එතනට කල් වෙලා යන්න පුළුවන්. කවදා හරි ප්‍රඥාව ඇතුණු තාන් ඉදාට මේක දකී වගේ අදහසකට දකින්න පුළුවන් වගේ අදහසකට අපිට එන්න පුළුවන්. ඇත්ත ඔව්, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට තමයි ප්‍රඥාවට තමයි යදා පඤ්ඤාය පස්සතීම තමයි. ඒක දෙකක් නැහැ. එහෙනම් එතකොට මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මේ මොකද්ද එදා මේ සෝතාපන්නයටද, මේ එදා සත්‍යයේ සත්‍ය ඥානීති විචයයටද, ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච කෙනාටමද? ඒ කියන්නේ ප්‍රඥා යුත්ත කියන්නේ සෝවාන් කියන එකනේ, අඩුම සත්‍ය ඥානනේ අඩුම තරමේ සෝතාපන්නනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්මයක් දේශනා කරේ ඒ අයටද? අන්න එතකොට ඒ ප්‍රශ්නෙත් මතුවෙනවා. එහෙනම් මේ ප්‍රඥා මේ ධර්ම දකින්න ඕන ප්‍රඥාවෙන් තමයි. ඒකේ අවිවාදිතයි දෙකක් නේ. එහෙම අනේ මෙහෙමයි නේද කියන අයියෝ මෙහෙම බෑ නේද කියලා අන්න එතනදී අපිට අපි මන්දෝත්සාහී වෙනවා, අපි නිරුත්සාහක වෙනවා. පිනක්කත් කරගෙන මේ සුගතිය කරවත් වෙන ගත්තනම් හොඳයි කියලා වෙලාවට හිතෙන්න පුළුවන්. හැබැයි ඒකටත් ඉඩ නැහැ. සුගතියට යන්න ඕන තැන පෙන්නලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දහමත් එක්කම තමයි. ඒ වගේ තැන් ඔය මහානාම වගේ සූත්‍රවලදී මතුවෙනවා. එතකොට එහෙනම් අපි මේ දහම දීර තියෙන්නේ මොකටද? අන්න දැන් ඔන්න ලස්සන දැන් මෙහෙම කතා කරගෙන 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 කියලා හරි ලස්සන තැනට මේ කාරණය මේ ඇවිල්ල තියෙනවා. මොකක්ද ආපු තැන? එහෙනම් මේ දහම නුවණකට නම් අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහම දේශනා කරෙත් මුලින් ඉඳලා පුතඥ කෙනෙක්ට නම් එහෙනම් මේ මොකද්ද මේ කරන්න තියෙන්නේ? අන්න ධර්මය අහනවා, අහන දේට අනුව මෙනෙහි කරනවා. ධර්මය අහනවා, අහන දේට අනුව මෙනෙහි කරනවා. ධර්මය අහනවා, අහන විදිහට මෙනෙහි කරනවා. මං හිතන්නේ අපි අර මුල්ම දවස්වලත් මේ සාකච්ඡාවේ ආරම්භෙදි කිව්වා සුසුසා පරිපුච්ඡාගෙන ඔන්න ආයේ එතනට තමයි කර කිනාවේ. මොකද්ද සුසුසා? අහන්න ඕන හරියට නිදානේ පද ව්‍යංජන පද පිළිවෙල ඒ වගේ දේවල් ඉගෙන ගන්න. එක්ක අපි තනියෙන් භාෂාව හදාර මාර වැඩි කියන්නේ එකත් පාලි භාෂාවෙන් තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඒ විදියටම පැහැදිලි කරන සාමින් වහන්සේ නමක් වේනම්, කල්යාණ මිත්‍රයෙක් වේනම්, ඒ කල්යාණ මිත්‍රයා ඒක ඒ මූලික බුද්ධ වචනයටම එය වෙනස් නොකොට පැහැදිලි කරනවා නම්, අපිට භාෂාව හදාරලා ඒ කරන්න අපිට කල්යනවා නම්, ඒක ඒ විදියටම කියලා දෙන ගුරුවරයා කල්යාණ මිත්‍රයෙක් පැහැදිලි කරන දහම් කාරණා අහන්න ඕන, සුසුරක් නිවරදි කරලා අහන්න ඕන. අහලා ඒ අන්න ඊට අනුව විමසන්න ඕන. ඒ අනුව හිතනකොට. එතකොට ඒක අහලා සාමින්නාත මේකම මෙන්න මෙහෙම අහලා තන මේක මේක හරිද මේක කොහොමද? ඔන්න ඔය ආහාර දෙක දෙද්දි ඔන්න ඔය ආහාර දෙක දෙද්දි අන්න ප්‍රඥාව උපදිනවා. පැහැදිලිද? මූලාශ්‍රය තමයි ඔක පැහැදිලි කරන මේ සූත්‍රයක් තුන ඉත්තදම්ම සූත්‍රේ. ඉත්තදම්ම සූත්‍රේ පැහැදිලි ඔන්න සෝසා පරිපුච්ඡා කියන තැනට අපි ආයතයි. අර මං එදච්චුවේ මම අද කියන්නෙත් මේක, ආයෙත් කවදා හරි කියන්නෙත් මේක. මේක යම් දවසක මේ දේශනාව යම් දවසක අවසාන වෙනවා අන්න එදාට කියන්නේ ඔන්න ඔය උත්තරේම තමයි. දහම දකින්න වෙන්නේ ප්‍රඥාවකින් යදා පඤ්ඤායි පස්සති. ප්‍රඥාවකින් නම් මේක දහම දකින්නේ ප්‍රඥාව උපද්දව ගන්න මොකද්ද කරන්න ඕන? උපද්දව ගන්න කරන්න ඕන කාරණා ටිකයි සුසුසා. හරියට අහන්න ඕන. අඩුද වැඩිද වෙනස්ද නොකොට නිධානයට අනුරූපව පදවැංජනවට අනුව දේශනා කරපු පරයායන්ට අනුව හරියට අහන්න ඕන. ඊට අනුකූලවම පරිපුච්ඡා විමසීම කළ යුතුයි. ඉතින් විමසන්න කලින් අහන්න ඕන. අහන්න නම් හරියට අහන්න ඕන නිවරදිව අවලං නොකරගෙන. ඉතින් අන්න එතෙන්දී ඉතින් අන්න ඉතින් අයියෝ අපිට මේ ප්‍රඥාවෙන් මේක කරන්න කියලා එතෙන්දී අපි අනේ මේක කරගන්න බෑ තමයි ප්‍රඥාවෙන් ඉඳකින්. එහෙනම් ඊට කලින් මොකද්ද කරන්න තියෙන්නේ? විමසන්න ඕන. ඒක අපිට අවශ්‍ය වන හැටියට විමසුවට හරියන්නේ නැහැ. එහෙනම් විමසන කලින් මොකද කරන්න? අහන්න ඕන. ඒකත් අපිට ඕන හැටියට අහලා හරියන්නේ. අහන්න ඕන දේශනා කළ දේ දේශනා කළ තැනත් එක්ක කොයි විදියටද? අන්න ඒකේ ඉගෙන ගැනීම. ඉතින් අනේ ඉගෙන ගැනීම කර කියන දේ අපිට කරන්න බැරි දෙයක් නෙමෙයිනේ. අපි ඉස්කෝලේ ගියා, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊට වැඩිදුර උසස් අධ්‍යාපනය ලැබුවා, විවිධ ශාස්ත්‍රය කියන්නේ විවිධ විශ්වවිද්‍යාල දැනුම් ලබලා තියෙනවා, අපි විවිධ භාෂාවන් පිළිබඳව ප්‍රාගුණ්‍යයක් තියෙනවා, අපි රැකියාවට අදාළව ඊට අදාළව දේවල් කරානේ. අනේ ඒ වගේ මේකටත් අපි මේකේ අවශ්‍යතාවය තියෙන අපි අර අපිට භාෂාව හදා අරගෙන අර තරම් අපිට තනියෙන් කර ඒක අසාමාන්‍ය හැකියාව පොතේ තියෙන දේ එහෙනම් මේ පාලි භාෂාව ගැන දන්න හොඳම මේ භාෂාව පරතර ගිහපු අයටත් මේක අහුවෙන්නේ නැහැ. ඒ භාෂාවෙන් තියෙන එකම හිතන්නේ අසාමාන්‍ය හිතන්න පුළුවන් අයට තනියෙන් පුළුවන්. එහෙම නැත්නම් මේක පාදක කරගෙන නිවැරදි බුද්ධ වචනේ පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන කල්යාණ මිත්‍රය මුළු ඒකනේ මුළු නිවන් මාර්ගයටම කියන්නේ ඒකනේ නේද? මේ බ්‍රහ්මචර්යාවටම නිවන් මගටම කල්යාණ මිත්‍රය කියන්නේ. අන්න එහෙනම් ඒ කියපු දේ නිර්වද්‍යව අහන්න යොමු වෙනවා නම් ඒකේ වටිනාකම ඒක බැරි නෑනේ නේද? ඉගෙන ගන්න එක අන්න ඉගෙන ගන්නකොට විමසන්න දේවල් මාතු වෙනවා. ඉතින් ওই දෙකේ ඒ ආහාර දෙනකොට ප්‍රඥාව ඇතිවෙනවා. ඒක පැහැදිලිම ඉත්තදම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවානේ. සුසුසාව කියන්නේ ඇසීමට අනුරූප විමසීම කියන දේ කරද්දී ඒක ආහාර වෙන ප්‍රඥාවද. ඉතින් අපිට අර ඉගෙන ගන්නවා කියන තැනට ඇත්තටම යන්න පුළුවනේ. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. මොකද අපි අපේ ජීවිත අධ්‍යක්ෂින් දිහා හැරිලා බලද්දී ඒ ඔක්කොම මේ ජීවිතේට නේද පින්වතුනි කරගත්තේ. මේක මේ ජීවිතෙත් එක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ දුක්ඛිත මහ කටෝර සංසාරයක් එක තියෙන කාරණයක්. ඉතින් අපේ මේ ජීවිතේ ප්‍රයත්නට ඒ කැප කිරීම ඒ විදිහට කරා නම් මේකටත් ඊට වඩා කී ගුණයක වටිනකම දෙන්න ඕන නේද? ඒක බැරි දෙයක් වෙනුවෙන් නෙවෙයි කරන්න පුළුවන් දෙයක් වෙන්නේ. ඉගෙනීම කියන දේ කරන්න පුළුවන් දෙයක්. ඒ හරියට ඉගෙන ගනිද්දී අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඊට මෙහා මොකද්ද කරන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නේ ඇහුවට ඒක මොකද්ද කරන්න ඕන කියලා අහුවට පස්සේ මොකද වෙන්නේ? ඒකට මොකක් හරි තින් උත්තරයක් දෙන්න වෙනවා. හැබැයි අරම හැදෑරීමත් එක්ක මේක මෙහෙම වෙන්නේ කොහොමද වරද? අන්න එතෙන්දී හරිද වැරදි නම් අන්න ඒක පැහැදිලි කරන්න ඉතාලම ඒක සාධනීය ප්‍රශ්නයක්. ඒක හැබැයි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අන්න එතෙන්ට අපි උත්සුක වෙනවා නම් හරි කල්යාණ මිත්‍රයෙක්ට යමු වෙලා ඉතින් අපිට භාෂාමය හැකියාව නැත්නම් ඒක තනියෙන් කරගන්න බැරි නම් ඒක හොඳට අහන. ඒකෙන් මතුවෙන කාරණාත් එක්ක ඒ තැනත් එක්ක ඒ විදිහට විමසීමට යනකොට අන්න එතෙන්දී ඒක අපිට උපකාරයක් වෙනවා සහ ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. තෙරුවන් සරණයි.
එරුවන් සරණයි සයින් වහන්ස, එක්ක මට මේ මතක් වුණා අර අපේ තව වචනයක තේරුම දැනගන්න මේ අර සමහර තැන්වල යෙදුනා මේ කෘදන්ත කියන පදේ, අතීත කෘදන්ත කියන එකේ තේරුම අපි කලින් කතා කළා. ඒ කතා කළොත් හොඳයි කියලා හිතෙනවා. මොකද කීප දෙනෙක් මාය අහනවා.
හොඳයි,
පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඔව්, පාලි භාෂාවේ කෘදන්ත කියලා කියන්නේ කෘත් කියලා කියන්නේ ක්‍රියාව, අන්ත කියලා කියන්නේ අන්තයේ දෙන, කෘදන්ත පදයක් කියලා කියන්නේ ක්‍රියා පදයක්, කෘදන්ත පදයක්. ඔකෙත් කෘදන්ත තියෙනවා, අතීත කෘදන්ත, වර්තමාන කෘදන්ත කියලා ඒ ප්‍රභේද කීපයක් තියෙනවා. දැන් ඒකදී අපි හිතමු උපාදින්නම් කියලා. අනේ උපා අපි ගමු දිට්ට සුතමුත විඤ්ඤාත කියලා. දිට්ට කියන්නේ දකින්න ලද්ද, අතීත කෘදන්තය. සුත කියන්නේ අසන ලද්ද කෘදන්ත පදයක්. මුත කියන්නේ අතීත කෘදන්ත පදයක්. විඤ්ඤාත කෘදන්ත පදයක්. අනේ විදිහට ඒකේ මේ ක්‍රියා අර්ථයක් තමයි ඒකේ ඉස්මතු වෙන්නේ. කෘදන්ත පදයක්, කෘදන්ත නාමයක්. ඒක ක්‍රියාවත් එක්ක කියවෙන එක. දැන් එතකොට දැන් දිට්ඨ කියන්නේ දකින ලද්ද, දිට්ඨ දකින ලද්ද කියනකොට එතකොට දකින කෙනෙක් කියවෙන්නේ නැහැ. දකිනවා කියන ක්‍රියාපදයක් නෙවෙයි, දැකීම. නැත්නම් දිට්ඨ නම් දකින ලද්ද කියන වගේ අර්ථයක් තමයි එතෙන්දී ඉස්මතු වෙන්නේ. දුට්ටුව
ප්‍රදන්ත කියන
එක.
ක්‍රියා මූලයට යම්කිසි ප්‍රත්‍යක් කියදිලා ක්‍රියාව
යෙදිලා තමයි
කෘදන්තය දෙන්නේ. ඒ කෘදන්තේ ඒකායේ අතීත වෙන්න පුළුවන්, වර්තමාන. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන දේ. ඒකට දිට්ට
කියන
එකේදී ඒක අතීත පැත්තට දෙන්නේ. දකින ලද්ද, දැකි දකින.
ඔව්, ලද්ද කියන අතේ. හරි. ඔව්, රයි මහත්මයා මතක් කරා නිවැරදි. මේ ක්‍රියා මූලයකට කෘදන්ත අර්ථ ගැන්වෙන ප්‍රත්‍යකතු වීමෙන් කෘදන්ත පදයක් හැදෙන්නේ. යෙදෙන්නේ ක්‍රියා මූලයකට.
ඔව්.
තමයි ඊට අදාළ ප්‍රත්‍යකතු වෙන අතීත ප්‍රත්‍ය හරි වර්තමාන කාල ප්‍රත්‍ය හරි එකතු වෙලා තමයි කෘදන්ත පදයක් සැලසෙන්නේ.
ඔව්. එතකොට ඒකෙන් ඒකේ ක්‍රියා කියවෙන පදයක් වුණාට ඒකේ සමහර විට නාමයක් පැත්තට යන්නත් පුළුවන්, ක්‍රියාවක් පැත්තට යන්නත් පුළුවන් නේද සංඥාංශ?
ඔව්,
අදහස් කරන්නේ.
ඔව්, අපි ඒ කියන්නේ ඔව් කෘදන්ත කෘදන්ත
උදාහරණයක් ගත්තොත් දැන් නටනවා කියන එකේ මූල ධාතුව ගත්තොත් නට කියන ධාතුව. එතකොට අපි නටන්නා කිව්වොත් එහෙම ඒක අර කෙනෙක්
දෙක. ඔව්, ඒක ක්‍රියා නාමයක්. ඒක
ක්‍රියා නාමයක් වෙනවා ඒතකොට.
මම හිතනවා මේ අපේ සුනන්ද සාමිනාංශේ ඉන්න සාකච්ඡාවත් එක්ක මේ සාමිනාංශේ ඔය සම්බන්ධයෙන් භාෂාව ගැන දන්නවා.
අවසරයි සාමිනාංශ, පොඩ්ඩක් අපිට මේ අතීත කෘදන්ත කියන එක තමයි අපිට දහමේ ඉන්නේ ගොඩක් වෙලාවට, පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අවසරයි. ඉරුවන් සරණයි.
සුනන්ද සාමිනාංශේ ඉන්නව නේද?
ඉන්නවනේ. ඉරුවන් සර්.
මේ අතීත කෘදන්තයක් කියන්නේ මොකද කියලා පොඩ්ඩක් මතක් කරලා දෙමු. සිංහල භාෂාවෙන්.
සිංහල භාෂාවෙන් දැන්
සිංහල
ක්‍රියා ධාතුවට අතීත ප්‍රත්‍යක් කරන දැන් නැට කියන ධාතුව ගත්තොත් ඉනි කියන ප්‍රත්‍යයත් එක නැතිනි වගේ යන ඔබට යෙදෙන විදියට හඳන එහෙම.
ඔව්, ඉනි උණු වගේ දැන නැතිනි නැටුණු වගේ නේද?
ඒක
තමයි. උම් ඉනි මන්නු කියලා වගේ අර සිංහල භාෂාවේ නේ නට උම් නැටුණු. නැටු. ඔව්, නට ඉලි නැටිලි. නැට මන් නැටුමන්
නැටුණු.
නට ඒවලට නේද නටනෝ වගේ නේද? ඒවලේ වර්තමානයේ නම් මින් එකතු වෙනවානේ, මින් වගේ දේවල් නටමින් ගයමින් වගේ එහෙම එකතු වෙනවා. අත් දැන් ඕක පාලියට ගත්තට පස්සේ අර මේ අතීත කෘදන්ත හැටියට ඒත් අර ක්‍රියාමූලයක අර නට්ටවලට ඉලි මොකද ඉනි උණු නේද නට්ට ඉනි නැටිලි ඔව් ඊට පස්සේ උණු කියනකොට නැටුණු අර ඒ වගේ දැන් ඔය නැටිලි නැටුම් නැටීම් නැටුමන් නටනු වගේ අර ක්‍රියා මූලයක් එක්ක තමයි කතා කරන්නේ. දැන් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියනකොට දුටුව දිට්ඨ දුටුව ඔය කටුකුරුන්ද ඥානানন্দ සාමිනාංශේ භාෂා පිළිබඳ කියන කෘතහස්ත අග්‍රගණ්‍ය උත්තමෙක් මම හිතන්නේ අපේ මේ මහාචාර්යතුමත් හොඳට දාන්නවා සාමිනාංශේ මේ
සාමිනාංශ එතකොට ඒක මම අහුවොත් දැන් ඒ කෘදන්ත කියනකොට ඒක අර ක්‍රියා පැත්තෙන් විතරයි නේද කරන කෙනෙක්වත් කරන දෙයක්වත් කියන දෙපැත්තට යන්නේ නැතුව වගේ අදහසක්
තියෙනවා. හරි හරි. දැන් අපි හිතමු මේ අපි හිතමු දැන් අපිට උපාදානීය වීම කියලා උපාදින්නම්
එහෙමයි
උපාදින්න
ඔව් උපාදින්න කියන කොටමද ඒක එන්නේ සයන්ස් එහෙමයි
ඔව් උපාදින කියන වචනේ හැදෙන්නේ උප කියන්නේ සමීපයට කියන එක දින්න කියන දින්න කියන්නේ දුන්නා කියන එක ආදින්න කියන්නේ කිට්ටු කරගත්තා කියන එක උපාදින්න කියන්නේ සමීපයට ලං වූ කියන අර්ථය එනවා සමීපයට ලං වූව වගේ අර්ථයක් කියන්නේ උපාදින්න කියන කියලාගෙන උපාදාය කියනවා සමීපයට ලං කරගෙන කියන අර්ථය එනවා ඊට පස්සේ උපාදින්නම් කියලා බින්දුවකින් සමීපයට ලං කරගන්නා ලද්ද කියලා තමයි එන්නේ
උපාදානියන් කියලත් එකක් එනවා නේද
උපාදි සමීපෙර ලං කර ඊය කියන පැත්තෙන් දැන් මේ ඊය ආදරයෙන් යුක්තයි ආදරණීය කියලා කියන්නේ අම්මනම්
ආදරණීය
අම්මා ආදරේ අම්මා ආදරේ ආදරණීය අම්මා කියනකොට අර ආදරණීය කියනකොට ආදරයෙන් යුක්තයි කියන අර්ථය ඊය කියන පැත්තෙන් උපාදානං උපාදානීය කියලා කියනකොට ඒ වචනේ හැටියට මේ ළඟට කියන්නේ සමීපයට ලං කර ගැනීමෙන්ම යුක්තයි යුක්තාර්ථයක් යුක්ත බවක් ගැන කියනවා
ඔව් ඒක අර කැමැත්තෙන් කියන එකත් යෙදෙනවාද එතකොට ආදරණීය වගේ උපාදානීය
ඒ බවෙන් යුක්තයි කියන අර්ථය දැන් උතන්දී අර රූපය ගැන හිම කියද්දී මේ පැහැදිලි කරන්නේ දැන් අජ්ජත්තම් පච්චත්තම් කක්කලම් කරිගතම් උපාදින්නම් කියලා. එතනද ළමයි උප කියලා කියන්නේ සමීපයට නැත්නම් වෙතට කියන්නේ උප දින්න දින්න උපාදින්නම් කියලා කියන්නේ ළඟට සමීප ගැනීම දින්න දීම ආදින්න ගැනීම. දැන් අපි මෙහෙම අදින්නා දානා කියලා කියන්නේ අදින්න කියන්නේ මොකද්ද නොදුන්නා අදින්න දුන්න දේ නම් දින්න දුන් දේ නම් දින්න දුන්න දේ ගත්තට කමන්නේ අදින්න කියන්නේ නොදුන් දේ ළඟට ගැනීමනේ
එහෙමයි
අනේ කියන්නේ එහෙනම් ළඟට ගන්නවා ආදින්න කියන්නේ ළඟට ගන්නවා
එහෙමයි
උපාදින්න කියලා කියන්නේ වෙතට සමීපයට ගැනීම උපාදින්නම් කියන්නේ විතර සමීපයට ගන්නා ලද්ද කියන අර්ථය
එනවා.
අජ්ජත්තම් පච්චත්තම් කක්කලම් කරිගතම් උපාදින්නම් කියලා අර උපාදින්නම් කියන තැනින් අර එහෙම කියවෙනවා. උපාදාය කියලා කියන්නේ උපාදාය රූපං කියනකොට ඒක පූර්වක්‍රියාව. පූර්වක්‍රියාව කියන්නේ උපාදාය විතට සමීපයට ගෙන කියන අර්ථය එනවා ඉතින්.
හොඳයි බහම්පින් සයින් හසේක මම හිතන්නේ මොකක් අයට ප්‍රයෝජන වෙයි එක වගේ වචන යෙදෙනවා මොකක් පාළී එහෙනම් අපේ සයින් හස තවත් අපි ගැටලු නැත්තම් අදට අවසන් කරමු නේද
දැන් අර chat එකේ තියෙන ප්‍රශ්නයක් එතුමා ඉන්නවද දන්නේ නැහැ.
ඔව්. ආ ඒකේ මම එකක් කියමු කළා. අර නිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති.
එන්නේක මඤ්ඤණාවක් නේද? ආන්න හරි. ඔව්. මූලපරයය සූත්‍රය අනුව මේ සියල්ල මඤ්ඤණා විතර ගන්නෙ නොදන්නාකම නිසා නේද කියලා. ඔව්. ඒක කියනවා ඔය ඔක්කොම ගන්නෙ අපරිඥාතං. පිරිසිඳ නොදන්නාකම නිසා කියලා මේ මූලපරයය සූත්‍රයේ තියෙනවා. අපරිඥාට
තමයි මඤ්ඤණාව නේද?
පුතර්ජණයට මන් ලෝකෙ පැත්තෙන් විග්‍රහ කරන පුතර්ජණාවට මඤ්ඤණාව මොකද අපරිඥාතං පිරිසිඳ නොදැක්ක නිසා කියන
නොදන්නකම නිසාමයි මඤ්ඤණාව.
ඔව් නොදන්නාකම ඒක පිරිසිඳ දැක්කනම් මං කියන්නේ ප්‍රඥාව යෙදුනනම් එතෙන්දී මඤ්ඤණාව එතකොට සේක මට්ටමේ මාන්නේ නමන්නේ
මඤ්ඤණා මිදෙන්න උත්සාහයක් තියෙනවා මඤ්ඤණාවක් කියලා දන්නවනම් ඒක නොදන්නවනම් කොහොමත් නැහැ නේද අපේ
සංසාරය. ඔව්. ඒනෙහි මඤ්ඤණේ සතෝතං හෝති අඤ්ඤතා. අන්න එතනට නෝනේ දෙනවනම් ආයි තව මඤ්ඤණාවක් පැටව ගහන්නේ නැහැ.
එහෙම. ඒ මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහයක් නිසා කලුත් මඤ්ඤණාවක් දාගන්නේ නැහැ
නේද? ඔව් මඤ්ඤණාවෙන් මිදෙන්න ගියොත් ඒ මඤ්ඤණාවෙන් මිදෙන්න ගියොත් මිදීම කියන මඤ්ඤණාවට යනවනේ. එතනම අන ඒ නැහි මඤ්ඤති යම් තැනකද මඤ්ඤ තතෝ තං හෝති අඤ්ඤ තත්ෝ ඒන්මයි අඤ්ඤතාවය අතෝ නෙවේ බුදුන් අතෝ කියන්නේ ඉක්බිතිය කියලා ඔය මම මගේ වචනයක් මම පැත්තකින් දාපු කෑන්නක්ම බුදුජානක හිට තතෝ කියලා දැවේ අතෝ කියලා දැව නම් ඉක්පිති තතෝ කියන්නේ ඒන්මයි අඤ්ඤතාවයට පත් වෙන්නේ මම අර කෑලා දැවේ පාළි වචන අතෝ කියලා අතෝ කියන්නේ ඉක්බිති ඒ යම් තැනකද හැඟීම ඒන්මයි අනතාවයටපත් වෙන්නේ අපිට වෙන්නේ මේ මඤ්ඤණාව යම් තැනකින්ද ගෞගානක් ඈතින් අඤ්ඤතාවේ බුදුරජාණන් වහන්සේ ඒ මට ඒ මගේ අත්දැකීම නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ තතෝ තං හෝති අඤ්ඤතා ඒන්මයි අනතාවයටපත් වෙන්නේ කියලායි
සයින්නාතු කියන්නේ එතන ප්‍රථම පුරුෂයන්ට ගෞගානක් කතා කරන්නේ
මෙහෙම එතෙන්දී මඤ්ඤණාව කියලා කියන්නේ ඔව් භාෂාත්මක කාරණා වගේම දැන් හැඟීම කියන තැනින් තමයි දැන් එතෙන්ට අටුවාවක් ගන්න ඕන යව කලාපි සූත්‍රයට ගිහිල්ලා උපතම් පුරුෂෙන් තමයි තියෙන්නේ එතෙන්දී මේ ඔව් එතන භාෂාත්මක කාරණාවන්ටත් වඩා එතෙන්දී අර මේ එතෙන්දී කියන කාරණේ තමයි මේ මඤ්ඤණාව කියන හැඟීම හඟිනවා කියන කාරණේ හඟී සිතයි කියලා ගම් සිතයි කියන ටිකට අඩුවට ඉතත් වඩා ටිකක් ඇතුළට ගිහලා හඟී කියන වචනේ යෙදෙනවා එතනට හඟිනවා කියන අර්ථය සෝ භවිස්සන්ති මඤ්ඤතේ වන්නේ කියලා හඟිනවා න භවිස්සන්ති හංගතේ මේ මඤ්ඤතේ මේ නොවන්නේ කියලා හඟිනවා රූපේ රූපවත් කියලා හඟිනවා අරූපවත් කියලා හඟිනවා අසඤ්ඤේ කියලා අසඤ්ඤේ කියලා නේව සංඥානසඤ්ඤේ කියලා ඔය විදිහට හඟිනවා අර හංගිනකත් හංගිනවා කියන එකයි අනේ හංගින බව නුවණ යෙදෙන තනත් එක්ක ඒ භාවිතයත් එක්ක තමයි ඊතර වීම කියන දේ එතෙන්දි කියවෙන්නේ
ඒ හංගිනවා කියන එක වගේ තමයි මේ මඤ්ඤණා වගේ එන්නේ නේ සයින්ස් එහෙමද
ඔව් හංගිනවා කියන එක තමයි මඤ්ඤණා කියන වචනේ තේරුම හංගි කියන වචනේ
එහෙම
තේරුම ඔකට වෙලාව තියෙනවා නම් මට උපමාවක් කියලා නතර කරන්නත් පුළුවනි.
එහෙමයි අපේ සයින්ස්.
වෙලාව කොහොම යන්නේ නැහැ.
කමන්නේ
සයින්ස්. ඔව්. හොඳේ හංගී කියන එක කියන තැනත් එක ඒක උපමාවක්. ඔන්න හිතන්න දැන් අපි කවුරුත් මමත් පෞද්ගලිකව සමේ අහන ගොඩක් දෙනෙකුත් මේ කණ්ණාඩි දෙකක් පාවිච්චි කරනවා ඇතිනේ. උපැසිවල දැන් කණ්ණාඩි දෙකක් පාවිච්චි කරද්දී මේ ගැන අපි ඕන් ප්‍රශ්නයක් හැටියට විතරලු ඊළඟ සතියේ අහන්නත් පුළුවන්. දැන් කණ්ණාඩි දෙක කොපෝතුර පැත්තකින් තියෙනකොට ඒකට මේ මට උත්තර ඕන මේක කතාවක් හැටියට මේ අපේ රවි මහත්මයා හරි අචල මහත්මයා හරි කවුරු හරි දැන් ඒ කණ්ණාඩි කොපෝතුර තියෙනකොට ඒකට කියන්න පුළුවන් තියෙනකොට ඒකට කියන්න පුළුවන් ද කණ්ණාඩිය කියලා
ඒකයි තින් ක්‍රියාවක් නම් යෙදෙන්නේ නැහැ කන්නාඩියක අර්ථයක් එන්නේ නැහැ එතකොට නේද
හරියටම හරි අපි කන්නාඩිය කියලා නම් කරාට ඒකට අපිට කන්නාඩි දෙකේ අපි කන්නාඩි දෙකේ කියලා දැනවට ඒක ඇත්තටම කන්නාඩි දෙක උපැස්සියවල නෙමෙයි ඇත්තටම කන්නාඩි දෙකේ අර්ථය වෙන්නේ කොයි වෙලාවටද
බලන වෙලාවට
බලන වෙලාවට එතකොට බලන වෙලාවට දැන් කන්නාඩිය නැති වුණොත් ඒ බැලීම කියන දේ සුපැහැදිලිව පෙනීම කියන දේ ඒක වෙනවද මගේ නිකන් ඇස්තෙන් පේන්නෙම නැති මට්ටමේ
වෙන්නේ නැහනේ
වෙන්නේ නැහනේ වෙන්නේ නැහැ ඒ වගේ එහෙනම් මේකට කන්නාඩි උපාසයවලක් ඕන උපාසයවල පාවිච්චි කරද්දී මම මොකද කරන්නේ දැන් මම කන්නාඩි දෙකෙන් තමයි බලන්නේ එතකොට කන්නාඩියෙන් බලන අවස්ථාවේදී බලද්දි දැන් සුපහැදිලිව පේනවා බලද්දි බැලීමේ කෘත්‍යෙදී අර මේ අර ෆ්‍රේම් එක ඒකේ තියෙන කාච ඒ කතන්දර මුකුත් යෙදෙනවද
නැහැ පෙනීම ගැන විතරනේ අපිට පෙනීම පැහැදිලි වීම කියන කතාව විතරයි කන්නාඩිය අර්ථයට එන්නේ නේද එහෙමයි
පෙනීමේ කෘත්‍යෙදී පෙනීමේ කෘත්‍යෙදී කන්නාඩිය කියන කතාවේ හැබෑ අර්ථය දෙද්දී අර ෆ්‍රේම් එක කාච ගැන කතාවක් නැහැ. ඒ කතාව නැති වෙන ඒ කතාවක් දෙන්න බැරි කන්නාඩි දෙක පාවිච්චි කරද්දි නේද?
එහෙමයි අපි
කන්නාඩියේ හැබෑ කෘත්‍ය වෙද්දී දෙයක් හැටියට එන්නේ නැහැ. ඒක දැන් අනුබාන ඒ වගේ තමයි යේනෙහි මඤ්ඤති තතාවතං හෝති අඤ්ඤතා කියන තැනත් අන්න ඒ වගේ හඟිනවා කියන ඒ සිතයි කියන කාරණය තතෝතං හෝති අඤ්ඤතා එතනම අඤ්ඤතාවයට පත් වෙනවා කියන නුවණ භාවිත වෙද්දී හඟින එක වෙනම අයින් වෙනවා තිබිච්ච හැඟීම අයින් වෙනවවත් වෙන හැඟීමක් වෙනවවත් එහෙම කතන්දරයක් නේ දැන් මම මෙහෙම අහන්නම්කෝ දැන් පැහැදිලිව පේනවා ඉස්සරහ ඒ පැහැදිලිව පේනවා කියන්නේ මේ මගේ ඇස් දෙකද
නැහැනේ
නෑ එහෙනම් කන්නාඩි දෙකද
ඒත් නෑ
එහෙනම් පැහැදිලිව පේනවා කියන්නේ ඇස් දෙකයි කන්නාඩි දෙකයිද
එහෙම කියන්න බෑ
එහෙනම් S2 කන්නාඩි දෙකයි තොරවඩ පෙනීම කියලා කියන්නේ.
ඔව්. ඒවෙන් තොරව කතා කරන්නත් බැහැ.
ඒවෙන් තොර. එහෙනම් ඒ කතාවම නෑ නේද?
එහෙමයි.
කොයි වඩද? මොකද්ද? ඕකෙන් මොකද්ද අයින් කරන්න තියෙන්නේ? ආයසින් මොකද්ද ඉවත් කරන්න තියෙන්නේ? මොකද්ද අලුතෙන් ඔබන්න වෙන්නේ? ඔය කතා. ඔය කියපු කාරණයක් එක්ක. දකිද්දි S2 කියලා මේ පැත්තට දාන්නත් බෑ කන්නාඩි දෙක දා කියලා දාන්නත් බෑ S2 නෙවෙයි කියන්නත් බෑ
S2 එකක්වත් දැකීම නෙවෙයි හැබැයි ඒවයින්තරව දැකීමක් ගැන කතා කරන්නත් බෑ
ඒවයින් දකින්න කියන්නත් බෑ
එහෙමයි ඔව් ඒවයින් දකින්නවා කියන්නත් බෑ දැකීම කියන්නේ ඒව කියන්නත් බෑ හැබැයි වයින්තරව දෙකීම කියන එක යෙදෙන්නේ නැහැ.
දැන් එහෙම කතාවක් දාන එක සුදුසුයිද?
එහෙමයි එතන තමයි මම හිතන්න ඕනේ මේ
සංගය. ඔව් ප්‍රශ්නාර්ථයක් හැටියට තියලා
මේ එතනින් අවසන් කරමුනේ. ඉතින් හිතන්න හොඳ තැන.
ඔව් අන්තරණයි මට තව එක මේ ප්‍රශ්නය ඉදිරිපත් කරාට මේ ඉතරේ කියන්න ඕන නෑ ස්වාමීන් වහන්සේ වහන්සේ මහන්සි බව මම දන්නවා මේ මම දැන් ඔබ වහන්සේ උපාදාය ගැන කතා කරන්නේ උපාදීන්න උපාදාය එතකොට මට තියෙන අපැහැදිලි ප්‍රශ්නයක් තමයි රූප 24ක් තියෙන උපාදාය රූප එතකොට ඇස කන නාසය ඒව කොහොම උපාදාය රූපනේ එතකොට අනිත් වතාවට ඔබ වහන්සේට වෙලා තිබුණොත් කරුණාකරලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද මේ උපාදාය රූපය ඇයි මමයි මගේයි මෙතන කොතනද අන්න ඒ ගැන විස්තරයක් කරලා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒක ප්‍රශ්නයක් හැටියට තියාගත්තට කමක් නැහැ නේද අම්මා?
ඔව් ප්‍රශ්න තියාගන්න. ඒක තමයි මම ඔබ වහන්සේගෙන් ඉල්ලුවේ. අනිත් වතාවට වෙලා තිබුණොත් කරත් පැහැදිලි කරලා දෙන්න. තිරුවන් සරණයි.
මහත්මිය හිටියොත් අපි කතා කරමු ඊළඟ දවසක.
ඒක තමයි.
ඒකත් හරි ඒකත් හරි.
හන්දයි. එහෙනම් ඔබ වහන්සේලාට මේ අනේක වාරයක්කින් අපේ සායන්හංශ මේ අවසරයි අපේ සායන්හංශලා දෙනවටම මේ අපිට උදව් කළාට මේ දහම තව තවත් යම් කිසි මට්ටමකට හෝ නිරවුල් කරගන්න සුපේ නිරවුල් කරගන්න මේ සාකච්ඡා උදව් වෙනවා බොහෝම. අපි හැමෝම රැස් කරගත්තු දෙයින් ඔබ වහන්සේලාට අනුමෝදන් වෙන්න. ඒ වගේ මේ සාකච්ඡාව කරන්න ලැබුණේ මේ සුනන්ද මහත්තයාගේ මෙහෙයවීමෙන් එතුමටත් ඒ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් හැමෝටම සාකච්ඡාවට සහභාගී වුණ අයට, අහගෙන හිටිය අයට, ඒ හැමෝටම අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන තමන්ටත් තමන්ගේ පවුල්වල අයටත් සේරටම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඒ වගේම ඉක්මන් ධර්මාවබෝධය සඳහාම උපනිශ්‍රේ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
නිර්වාණ අවබෝධ සඳහා මේ ධර්ම දානයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු.
සාදු
සාදු.